සමන්තා චක්කවාලේසු අත්‍රා ගචන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ති පින්වත්නි අද මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් විමුක්ති ඥාන දර්ශනය විමුක්ති මාර්ගය නිවන් මඟ විවෘත කරගන්නට උපකාරවන ආකාරයට එදා ලෞතුරා බුදුපියාණන් වහන්සේ ලෝකයාට දේශනා කර වදාළ අලුතෙන්ම හොයා දැනගෙන දේශනා කරපු පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ධර්මතාවය පිළිබඳව කරුණු කීපයක් අහලා දැනගෙන තේරුම් ගන්නට. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමයි බුදුහාමුදුරු නමක් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට මේ සූත්‍රයට ධර්මයට බහා ගලපා බලන්නට අවශ්‍ය ආකාරයට මේ දේශනා කරන්න. එනිසා මේක අපි සිංහල භාෂාවෙන් කියනවා හේතුඵල ධර්මය කියලා. මගධි භාෂාවෙන් කියනවා පටිච්ච සමුප්පාද ධර්මය කියලා. මේක බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට ඉස්සෙල්ලා තිබුණා ඉදප්පච්චයතාවය කියලා ධර්මතාවය. ඒ ඉදප්පච්චයතාවය ඇසුරු කොටගෙන තමා අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ මේ පටිච්ච සම්පාද විග්‍රහය ලෝකයාට සොයා දැන දේශනා කළේ. මේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙලා මේ පටිච්ච සම්පාද විග්‍රහය ත්‍රිපරිවට්ටයක් සහිතව දේශනා කරන්නට පෙර ලෝකෙ නොයෙකුත් ආකාරයේ ශාස්ත්‍රවරුන් විද්වතුන් දාර්ශනිකයන් ආගම් සංකල්ප ඇති අය නොයෙකුත් ආකාරයේ මේ පැවැත්මට ජීවත්වීමට දුක් විඳින්නට මේ පුනබ්බව කියන තත්ත්වයට හේතු විග්‍රහ කරලා තිබුණා. බුදුහාමුදුරුව බුදු වෙන්නට ඉස්සෙල්ලා උපනිෂද් ධර්මය වේදාගම ෂඩ්ශාස්ත්‍රවරු නිගණ්ඨනාත පුත්තලා මේ වගේ නොයෙක් අය මේ ලෝකේට මිනිස්සෙක් දුක් විඳින්නේ මොකද යලි යලි උපදින්නේ මොකද පුනබ්බව වෙන්නේ මොකද මේකට හේතුවක් තියෙනවා මේ හේතු මොනවද කියන එක යම් යම් ආකාරයකට එක එක අය විග්‍රහ කරන්න පටන් ගත්තා. උපනිෂද් ධර්මයේ තිබුණේ මේ සත්‍යක සත්‍යකල විග්‍රහ කළේ උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබුණේ සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන අදහසක්. මේ කර්මය මුල් කොටගෙන කර්මය හේතු කොටගෙන කර්මයෙන් සියල්ල සිද්ධ වේ කියන අදහසක් එදා ප්‍රචලිත වෙලා තිබුණා. නමුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා දේශනා කළා මේ කර්මය කියන්නේ එක හේතුවක් පමණයි. නමුත් කර්මයට වඩා වෙනස් තවත් පဋාණ ප්‍රකරණේ තියෙනවා කරුණු 24 සූවිසි ප්‍රත්‍ය. ඒ නිසා මේ කරුණු 24ක් විග්‍රහ කරපු බුදුමියාණන් වහන්සේ මේ කරුණු 24ටම මුල වූ නිදාන වූ හේතුව වූ ප්‍රත්‍ය වූ කරුණ විග්‍රහ කළා පටිච්ච හැටියට. පටිච්ච වෙන්නේ පුද්ගලයාගේ ඇහැ කන නාසය දිවකය මන. චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේච. මේ පටිච්ච වීම මීට ඉස්සර බුදුවරු දේශනා කරපු ධර්මය නිවන් දකින්නට උපකාර වන ධර්මය. නමුත් මේක අභාවයට ගිහිල්ලා යටපත් වෙලා වැහිලා තිබුණා. අද මේ වෙන විටත් සම්මත බුද්ධාගමේ ඔය කියන වචනේ පාවිච්චි කළාට මේක අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදාන් නැති නිසා ඔය හේතුඵල ධර්මය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. පටිච්ච කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ පටිච්ච වීම නැමැති ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට තමයි පටිච්ච වෙන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ පුද්ගලයාගේ හිතේ ඇති වෙනවා කැමැත්ත. මේ කැමැත්ත තමයි ප්‍රිය අප්‍රිය. ඒ ප්‍රිය අප්‍රිය කියන කැමැත්තට තමයි පටිච්ච වෙන්නේ. පටිච්ච වීම නිසා සම්බන්ධයක්, සම්බන්ධතාවයක්, සමුදය ධර්මයක්, සංදිවීමක් පුද්ගලයා තුල සිදු වෙනවා. ඒකට කියව සමුදය. එතකොට බුදුහාමුදුරුව දේශනා කළේ මේ පටිච්ච වීම හේතුව කොටගෙන සම්බන්ධතාවයක් පුද්ගලයාගේ හිත තුල උපත ලබනවා. ඒකට කියව සමුදය. ඒ නිසා මේ පටිච්ච නූනොත් හේතුව නැත්නම් සම්බන්ධතාවයක් උපත ලබන්නට හේතුවක් නැහැ. පටිච්ච වුණොත් හේතුව කරන නිසා ඵලය නියත වශයෙන්ම ලැබෙනවා. මේක තමයි බුද්ධ දේශනාවේ මූලිකම හරය. එතකොට මේ පටිච්ච කියන එක මේ කැමැත්ත නිසා ඇතිවෙන දෙයක්. මේ කැමැත්ත පෘථග්ජන පුද්ගලයාගේ කැමැත්ත තියෙන්නේ ප්‍රිය දේට ඇලෙන එක සහ අප්‍රිය දේට ගැටෙන එක. මේ කැමැත්තට මාගදී භාෂාවෙන් කියපු වචන කීපයක් තියෙනවා. මේකේ පළවෙනි වචනේ තමයි ඉච්ඡ. දෙවෙනි වචනේ ඡන්ද. මේ ඡන්දය නිසා තමයි පුද්ගලයෝ බොහෝ දේවල් හොඳ දේ නරක දේ දෙකම කරන්නේ. මේ ඡන්ද කියන වචනේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නිතර පාවිච්චි කරපු දෙයක්. දැන් සතර අගතියට යනකොට ඡන්දා දෝසා බයා මෝහා. ඒ කියන්නේ දුකට අපායට සතර අගතියට දුප්පඤ්ඤාස වෙන්න වැරදි වැඩ කරන්නත් මේ ඡන්දය උපකාර වෙනවා. එනිසා ඒ ඡන්දා දෝසා බයා මෝසා මෝහා කියන සතර අගතිය සඳහා පුද්ගලයෙක්ගේ තුල මේ ඡන්දය මේ කැමැත්ත ඡන්ද කියන එක තියෙන්න ඕන. එතෙන්දි ඒ ඉච්ඡමයි ඡන්ද. ඒ වගේම සතර ඉද්ධිපාදවලත් ඡන්ද විරිය චිත්ත විමංසා කියලා මේ සතර ඉද්ධිපාද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල විග්‍රහ වෙනවා. එනිසා මේ ඡන්ද කියන එක මිනිහෙක් තුළ පෘථග්ජන පුද්ගලයෙක් තුළ සත්වයෙක් තුළ භූතේ පෙරේතයෙක් දෙවියෙක් දේවතාවෙක් තිරිසනෙක් මේ කවුරු තුළත් ඇති වෙන දෙයක් මේ ඡන්ද. එහෙමනම් මේක හොඳට හිතේ තියාගන්න ඕන. මේ ඡන්ද කියන එක හොඳ පැත්තකටත් යනවා නරක පැත්තකටත් යනවා. ඒ දෙපැත්තම හරියටියට යෝනිසෝ මනසිකාරයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ මනස පාවිච්චි කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන මිනිහෙකුටම පමණයි. මිනිහෙක් නොවන කෙනෙකුට විඥාණයෙන් කටයුතු කරන මිනිහෙකුට වුණත් ඒ මනුස්සත්ව මනස උසස් තත්ත්වයට පත් කරගන්න බැරි කෙනෙකුට මේ යෝනිසෝ මනසිකාරයක් නැති නිසා මේ ඡන්දය මේ කැමැත්ත මේ ඉච්ඡ වැරදි පැත්තට ගිහිල්ලා නිච්ච බවට පත් වෙනවා. ඉච්ඡ තමයි නිච්ච බවට පත් වෙන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. ඉච්ඡට බැඳුනහම පටිච්ච වෙනවා. ඒ බැඳුනහම යම්කිසි ඇහෙන් ලස්සන රූපයක් දැකලා තීරණයක් ගන්නවා. පුද්ගලයා තීරණයක් ගන්නවා. ඒකට කියනවා සම්තීරණ සම්පටිච්චන. සම්තීරණ ගත්ත ගමන් අර ඉච්ඡ නිච්ච වෙනවා. ඒක මේ රූපය ලස්සනයි. මේක ප්‍රියයි. මේක මනාපයි. මේක මිහිරි. මේක අප්‍රියයි. මේක අමිහිරි. මේක අපේ විරුද්ධකාරී තරහකාරී. මේ ආදී වශයෙන් මේ ඉච්ඡ නිච්ච බවට පත් කරගන්නවා හිතෙන්. මේ හිතේ ඇතිවන දෙයක්. ඒ ඉච්ඡ නිච්ච වුණාම තමයි බොහෝ පුද්ගලයෝ වැරදි වැඩ කරන්නේ. ඒක සියලුම පුද්ගලයන්ට මේ නිච්ච තියනකම් ප්‍රිය දෙයට ඇල්ලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මුලා වෙනවා. එහෙමනම් මේ ඉච්ඡ මුල් කරගෙන තමයි සම්බන්ධතාවයක් උපදින්නේ. හැබැයි ඉච්ඡ අර නිච්ච බවට පත්වීම තමයි සැප, සුව, සුඛ, සුබ ඊළඟට අත්ත්. අත්ත් කියන්නේ ඔය කියන මමත්වය, මානය, අස්මිමානය, තම්මතාවය, මඤ්ඤතාවය කියලා බොහෝ වචන වලින් ප්‍රකාශ කරපු දේ. ඉතින් ඒක නිසා පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතක් ක්‍රියාත්මක වන ආකාරය තමයි බුදුහාමුදුරුව මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයක් විග්‍රහ කරලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කළේ. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන ඔය වචන ටික, ඒ කියන්නේ අවිද්‍යාපච්චා සංකාර, සංකාරපච්චා විඥාන, විඥානපච්චා නාම රූප, නම නාම රූපපච්චා සලායතන, සලායතන පච්චා පස්ස, පස්ස පච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. මේ ආදී වශයෙන් මේ අවිද්‍යා මුල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන ඉදිරිපත් කළා තියෙන, දේශනා කළා තියෙන මේ වචන ටික කටපාඩම් කරගත්තට මේක හරියන වැඩක් නෙමෙයි. මේ වචන ටිකෙන් කියලා තියෙන්නේ අර පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතක් කිලුටු වෙන්නට ක්‍රියාත්මක වන ආකාරය. එහෙම නැත්නම් පෘථග්ජන පුද්ගලයෙකුගේ හිත තුළ රාගය, ද්වේෂය, මෝහය උපදින්නට උපකාර වන ක්‍රියාවලියක්, මාර්ගයක්, චර්යාවක්, රටාවක් තියෙනවා. ඒ නිසා ඔය පටිච්ච සමුප්පාද විග්‍රහයේ කියලා තියෙන අවිද්‍යා මූල විග්‍රහය තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ තමන්ගේ හිතේ ඔය කියන රාගය, ද්වේෂය, මෝහය, එහෙම නැත්නම් ඔය සම්භවං කියන තැනට පත් වෙන ආකාරය දකින්න පුළුවන් වෙන්නේ. මේක තමන් විසින් දැක ගන්න ඕන. මේ අවිද්‍යා මූලයෙන් තමන්ගේ හිතට අරමුණක් අරමුණු වුණාම ඒ අරමුණ නිසා තමන්ගේ හිත කිලුටු වන ආකාරය තමන් විසින්ම පමණයි දැනගන්න, දැකගන්න, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. පිට බාහිර පුද්ගලයෙකුට මේක තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ. මේ වචන ටික කටපාඩම් කරගත්තට ඔය රාග, ద్వේෂ, මෝහ හිතක උපදින හැටි ආකාරය දකින්න බෑ. ඒ නිසායි බුදුහාමුදුරුව මේක පැහැදිලි කළේ. වචන වලින්මයි මේක පැහැදිලි කරන්න ඕන. හැබැයි ඔය වචන ටිකේ ඕක නෑ. ඔය වචන ටික තමන් මෙනෙහි කරලා තමන් තුලින් ප්‍රායෝගිකව දකින්න පුළුවන් වුණොත්, ඒ දකින්න ඉස්සෙල්ලා මේක දැනගෙන බලන්න ඕන. එහෙම දැක්කහම අර හේතුම් පටිච්ච සම්භූතං කියන තන තමන්ට දකින්න පුළුවන්. හේතුම් පටිච්ච සම්භූතං, මේක තමයි අර අවිද්‍යාපච්චා සංකාර, සංකාරපච්චා විඥානාදී වශයෙන් කියලා අර උපාදාන පච්චයා භව කියන තැනට එනකන් විග්‍රහ කරපු ඒ පටිච්ච සමුප්පාද විග්‍රහයම තවත් වරක බුදුහාමුදුරුව දේශනා කළා හේතුම් පටිච්ච සම්භූතං කියලා. හේතු තුනයි තියෙන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංතා විතක්ක. එහෙම නැත්නම් කාම රාග පටිග මෝහ කියන තුනක් තියෙනවා. ඒක නිසා මේ තමන්ගේ හිතට ආවේ අරමුණු උනේ ඔය ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගයක්ද අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂයක්ද ප්‍රියා අප්‍රියා අතර සංසන්දනය කරලා මනින මෝහයක්ද කියන එක තමන් පළමු කොටම දැනගන්න ඕනේ. ඒක දැනගන්න තමන් තුල ඒ ශක්තියක් තමන් විසින් හදාගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුව මේක කිව්වට පස්සේ ඒ පුද්ගලයාටම පුළුවන්කම තියෙනවා තමන්ගේ හිත ක්‍රියාත්මක වන ආකාරය බලන්න. මේක ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගයක්ද මේ අරමුණ අර ඇහෙන් දැක්ක රූපේ නිසා තමන්ගේ හිතේ ඇති වුනේ ප්‍රිය දෙයට ඇලීමක්ද අප්‍රිය දෙයට ගැටීමක්ද ප්‍රියා ප්‍රියා අතර මැනීම නිසා ඇති වෙන මෝහයක්ද මේ තුනෙන් කොයික වුණත් තුනම එකටම සිද්ධ වෙනවා. තුනම එකටම සිද්ධ වීමත් සමග සම්බන්ධතාවයක් හිතේ අලුතෙන් උපත ලබනවා. මේ හිතේ අලුතෙන් උපත ලබන සම්බන්ධතාවයට මාගධී භාෂාවෙන් කිව්වා සමුදය කියලා. සං උදය සම්බන්ධතාවයක් උපත ලබනවා. මේ සම්බන්ධතාවය උපත ලැබුවට පස්සේ මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒ සම්බන්ධතාවය අලුතෙන් උපත ලබන එකක්. ඒ අලුතෙන් උපත ලැබූ සම්බන්ධතාවය සදාකාලික නෑ. සබ්බේ ධම්මා අනත්තාති. ඒ නිසා සමුදය අලුතෙන් උපත ලැබූ මොහොතේ පටන්ම ඒක වැය වෙලා යම් වෙලාවක් තුල එක ශක්තිය ගෙවිලා සමුදය ධම්මාවා වය ධම්මා. එතකොට මේ සියලුම පින්වතුන් සියලුම පෘථග්ජන පුද්ගලයන් මේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හයට ආහාර සපයන්න ඕනේ. ආහාර හතර වර්ගයක්ම සපයන්න වෙනවා. ඒ ආහාර වර්ග හතර විඥාන ආහාර සම්පස් ආහාර මනෝ සංජේතන ආහාර සහ කබලින්කාර ආහාර. ඒ ආහාර හතර නිසා තමයි පුද්ගලයෙක් තුළ මේ ජීවිතය පවත්වාගෙන යන්නට පණ පිහිටවන්. මේකට කිව්වා පානය කියලා. පානය කරනවා. ඒ කියන්නේ ඇහෙන් රූප ලස්සන රූප ප්‍රිය රූප දැක්කහම ඒ රූපය පානය කළා යම් ආහාරයක් ලබා ගන්නවා. කනිනුත් එහෙමයි, නාසයනුත් එහෙමයි, දිවෙනුත් එහෙමයි, කයනුත් එහෙමයි, මනසෙනුත් එහෙමයි. එහෙමනම් මේ දොරවල් හයම කරන්නේ මේ පානය කිරීමක්. ඒක නිසා මෙහෙම පානය කිරීම නිසා සත්වයන්ට පුද්ගලයන්ට කිව්වා පානීන්. ඒ පානය කරන්නේ නැත්නම් එතෙන්දි ඒක ඒ පුද්ගලයා පණ ඇති කෙනෙක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ කෙනෙක් මැරුණා. ඒ පුද්ගලයා තුළ ඇහැ තියෙනවා, කනක් තියෙනවා. අපි දන්න ඔය ඇහැ කන නාසය දිවකය මේ සියලුම අංග අර මැරෙන පුද්ගලයා තුලත් තියෙනවා. හැබැයි ඒ පුද්ගලයා ඔය ඇහැ පාවිච්චි කළා අර රූප පානය කරන්න, අර කන පාවිච්චි කළා අර ශබ්ද රූප පානය කරන්න, අර නාසය දිව කය තුන පාවිච්චි කළා මේ ගාන ගන්ධ ජීවහා රූප පානය කරන්න, ඒ වගේම මන පාවිච්චි කළා ධම්ම රූප පානය කරන්න. ඒ පානය නොකරන නිසා පණ නැහැ, පණ නැති නිසා පානය කරන්න බෑ. අපි එකට කියනවා දැන් අර ශරීර කුඩුවක් කලේබරයක්. හැබැයි ඒ කලෙබරේ තාම තියෙනවා ඔය කියන ඇහැ කන නාසය දිවකය මන. එහෙමනම් දැන් කාටත් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන අපි මේ ජීවිතය පවත්වාගෙන යනවා කියන්නේ ඔන්න ඔය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කියන දොරවල් හැම මේ පැවැත්ම පවත්වාගෙන යන්නට අලුතෙන් මේ පානය කිරීම නිසා මේ ලෝකය බාහිර ලෝකය පානය කිරීම නිසා අලුතෙන් සම්බන්ධතාවයන් ඇති කරගෙන යනවා. ඒක ඵලයක්. හේතුව තමා පානය කිරීම, ඵලය තමා ඒ පානය කරන්න නම් අපි උපාදානය කරගන්න ඕන. අර පංචස්කන්ධයක් බාහිරව අපි උපාදානය කරගන්න ඕන. ඒ නිසා ඒ උපාදානය කරගත්තට පස්සේ සම්බන්ධතාවයක් ඇතිවීමට එහා ගිහිල්ලා ඒ පුද්ගලයා බැම්මකට බැඳිනවා. බැම්මකට බැඳිනවා. මේ බැම්ම බැඳුනහම ඒක බොහොම හිතකර තත්ත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් ශක්තියක් වගේ ලැබෙනවා. දැන් එතකොට ඔය බැම්මකට බැඳුනහම මේ පුද්ගලයාට මේ බැම්ම නිසා බරක් ඇති වෙනවා. බර කියන ගතිය පුද්ගලයා තුළ තියෙන්නේ ඔය උපාදානය කරගෙන ඒ බැම්මට බැඳුණු නිසායි. දැන් තමන් ඕනෑම බැම්මක් ගැන කල්පනා කරලා බලන්න පුළුවන්. මේ බැම්ම තමන්ට යම් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට පුළුවන් ආකාරයට යම්කිසි සහනයක් සුවයක් දෙනවා තාවකාලිකව. ඒකට කියනවා ආමිෂ සුවය. හැබැයි මේ බැම්ම බරක් වුණාට පස්සේ මේ බැම්ම තමන් කොයි වෙලාවෙ හෝ මේ බැම්ම කඩලයයිද කියන මේ අහිමි වෙයිද, මේ උපාදානය කරගත්ත දේ තමන්ට නැති වෙයිද කියන බයක් පුද්ගලයා තුළ ඇති වෙනවා. එහෙමනම් මේ පුද්ගලයා තුළ මේ බය ඇති වෙන්නේ, මේ ජීවිත බය, මරණ බය නැති වෙයි කියන බය ඇති වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම හේතුව කොටගෙන. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම මේ තමන් දැන නොගෙනම මේ ඇහැ කන නාසය දිවකය මන පිනවලා විඳවලා මැන මැන මේ යම් ආකාරයකට අලුතෙන් ඔය පානය කරන්න කටයුතු කළාම අලුතෙන් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා පංචස්කන්ධය උපාදානය කරගන්නවා. මේ ක්‍රියාවලිය නිසා පුද්ගලයා අර උපාදානය කරගත්ත පංචස්කන්ධය තමන්ට අයිති දෙයක් නොවන නිසා ණය ගන දෙනුවකට පැටලෙනවා. මේක තමයි ඊට පස්සේ හැමදාම ඉදිරියට කරන්නේ ඔය ගත්ත ණය ගෙවන්න වෙනවා, ණය බේරන්න වෙනවා. ණය ගෙවන්න, ණය බේරන්න කරන්න වෙන්නේ නැවත නැවතත් යලි යලිත් පංචස්කන්ධය අලුතෙන් උපාදානය කර ගැනීමමයි. ඒ නිසා එක ණයක් ගෙවන්න කටයුතු කරනකොට ණය දෙකක් තුනක් අලුතෙන් ණය වෙලා. මේ සංසාර ගමන මෙන්න මේ ආකාරයටයි සෑම කෙනෙකුටම මේ සම්බන්ධය ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙලා අවිද්‍යා මූලෙන් මේ ගමන දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මේකට කිව්වා යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කියලා. එනිසා අභිනන්දනයක් ලබනවා අර අලුතෙන් උපාදානය කරගන්නා සියලුම දේවල් පිළිබඳව. පෘථග්ජන පුද්ගලයාට වටින්නේ සාරවත් බවසේ පේන්නේ, ඒ වගේම හිත පිරෙන්නේ මේ පංචස්කන්ධය අලුතෙන් උපාදානය කරගත්ත තර්මටයි. එවගේම මේ ඇහැ කන නාසය දිව කය කියන පහ බාහිර ලෝකෙන් අර පිනවා පිනවා අර පානය කරන්න වැඩියෙන් පුළුවන් අවස්ථා ලැබුණු තර්මට. එනිසා මේ පානය කිරීම නිසා මේ අලුතෙන් පංචස්කන්දය උපාදානය කර ගැනීම නිසා උගුලකට අහුවෙන බව ඒ පුද්ගලයාට පේන්නෑ, තේරෙන්නේ නෑ. උගුල තමා අර සම්බන්ධයක් අලුතෙන් ඇතිවීම, සමුදය බිහිවීම. මේක නිසා පුද්ගලයා මේ සංසාර සම්බන්ධතාවයක් ඇතිකරගන්නවා. ඒකට කිව්ව සන්ධි වෙනවා. සන්ධි කිව්වේ ඒකයි. මේ සන්ධි කියන වචනෙට අමතරව බුද්ධ දේශනාවේ තියෙනවා බද්ධ. බද්ධ වෙනවා කියන්නේ සන්ධි වෙනවා කියන්නේ එකම අර්ථය. දැන් මේ බද්ධ වීම නිසා සන්ධි වීම නිසා තමන් නොදැනම තමන් කොටු වෙනවා, වටේකට අහු වෙනවා. ඒක නිසා සංවට්ටයක් තමන්ම සකස් කර ගන්නවා. මේ සංවට්ටය කියන්නේ රාග බැම්මක්, ද්වේෂ බැම්මක්, මෝහ බැම්මක් තමන්ම හදාගෙන ඒ බැමි තුනෙන් මේ සංසාර ගමනට ඈඳිනවා. මේ බැමි තුන හදාගන්නේ තමන්, කැමැත්තෙන්ම බැඳෙන්නේ තමන්, පටිච්ච වෙන්නේ කැමැත්තෙන්ම තමන්, සමුදය උපදවාගන්නේ කැමැත්තෙන්ම තමන්. ඒකට ඡන්දයක්, කැමැත්තක්, ඉච්ඡක් තියෙන්න ඕන. ඒ අනුව මේ සංවට්ටයෙන් මිදී නිදහස් වෙන්නට බෑ. ඒ නිසා අර වටේ කඩා දාන්න බෑ, විවට්ට කරන්න බෑ. ඒ නිසා මැදට වෙලා වටේ කකා, මැද කකා ඉන්නවා. වටේ කඩන්න බෑ. මේක තමයි මේ සංසාර ගමනේ ක්‍රියාකාරීත්වය. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුව විග්‍රහ කරලා දේශනා කරලා පැහැදිලි කළේ. ඉතින් ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක් විසින්ම මේ පැවැත්ම සකස් කරගෙන යෑම සඳහා, පවත්වාගෙන යෑම සඳහා සෑම පුද්ගලයෙක් විසින්ම සකස් කරගත්ත වටයක්, සංවට්ටයක්, අර බැමි තුනකින් ඈඳිච්ච බැමි තුනක් ඒ පුද්ගලයා විසින්ම සකස් කරගෙන හදාගෙන ඒක හොඳයි, වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි, මිහිරි කියලා ඒකෙන් මේ ගමනට බැඳිනවා. ඒ නිසා ගමන යනවා, මේ සංසාර රිය ගමන පවත්වගෙන යනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් නොදැන. මේක තමයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා හොයා දැන අලුතෙන්ම දේශනා කරනු ලබන අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විවරණය, විග්‍රහය. එනිසා මේ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද විග්‍රහය විවරණය තේරුම් ගත්තට පස්සේ මේ වටේ කඩලා දාන්න, මේ බැමි තුන උදුරලා කපලා අස්කර දාන්න ක්‍රමයක් සියලු බුදුවරුන් හොයා දැනගන්නවා. ඒක වැහිලා යටපත් වෙලා තිබුණු ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි වචන වැලකින් පෙළකින් විග්‍රහ කළ තියෙන විභංග ප්‍රකරණේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය හැටියට. එතෙන්දි කරන්නේ මේ භව සකස් වීම, මේ බැම්ම සකස් වීම, මේ සසර අතරමං වන්නට හේතු මුල තමයි අර සම්භවං, භව සකස් වීම. ඒ නිසා මේ භව උදුරා දමන්නට කටයුතු කරනකොට මේ ආදී නව අවස්ථාවක් විග්‍රහ කරලා තියෙනවා. ඒ ආදී නව අවස්ථාවෙන් ඕනෑම අවස්ථාවකදී මේ භව උදුරා දාන්න පුළුවන්, භව නිරෝධ කරන්න පුළුවන්. අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ සලායතන නිරෝධෝ භව නිරෝධෝ පස්ස නිරෝධෝ භව නිරෝධෝ වේදනා නිරෝධෝ භව නිරෝධෝ තණ්හා නිරෝධෝ භව නිරෝධෝ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති ජරා මරණ නිරෝධෝ ඒ අනුව ඒව මෙතේ සං ධම්මානං සමුදයෝ හෝති මේක ටිකක් ගැඹුරු තැනක් නමුත් මෙතන අපි අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තේරුම් නොගත්තොත් ඒක වචනවලකට පදවලකට පද පරම ලෙස සීමා කරගෙන වචනවල පාඩම් කරගත්තොත් කිසි කෙනෙකුට මේ සමුදය නිරෝධ කරන ක්‍රමය මාර්ගය ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක වචන පෙළක් පදවැලක් කටපාඩම් කරන ගන්න දෙයක් නෙමේ තමා තුලින්ම මේ සංචේතන නිරෝධ කරන ආකාරය තේරුම් ගන්න ඕන. ඒ නිසා දැන් රූප සංචේතන ඇහැට ලැබෙන රූප ආරම්මණය නිසා ඇතිවන රූප සංචේතන කනට අරමුණු වන ශබ්ද සංචේතන නාසයට අරමුණු වන ගන්ධ සංචේතන දිවට අරමුණු වන රස සංචේතන කයට අරමුණු වන පොට්ටබ්බ සංචේතන මනසට අරමුණු වන ධම්ම සංචේතන සංචේතන තමා මේ සංඥා සංකාර බවටපත් වෙලා චේතනාවක් බවටපත් වෙලා පුද්ගලයව බට කරලා කොටු කරලා හිර කරලා අල්ලගන්නේ අර උපාදානය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සංචේතන කරන්න නම් තමන් තුළ යම් ප්‍රිය මනාප බවක් තියෙන්නුව. ඒ ප්‍රිය මනාප බවට ඇලෙන්නේ ඒ දේ ඒ ප්‍රිය නැවත නැවතත් ආස්වාදනය කිරීමේ කැමැත්තක් පුද්ගලයා තුළ පෘථග්ජන පුද්ගලයා තුළ තියෙනවා. මේ පෘථග්ජන පුද්ගලයා තුළ ලෝක ආස්වාදයක් ලැබීමේ කැමැත්තට අපි බුද්ධ දේශනාවේ කියනවා ආමිස සුවය කියලා. ආමිස සුවය. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක් මේ මඟ දැනගත්ත කෙනෙක් මේ පෘථග්ජන තත්වයෙන් විදෙන්නට උත්සාහ කරන අරිය පරිදේශනයක් කරන කෙනෙක් මේ මනෝ සංචේතන වගේම චක්කු සංචේතන සෝත ගාන ජීවහා මනෝ කාය කියන මේ හයම ඒ සංචේතන හයම දිගේ රවුම් ගහන්නේ නැහැ රෝද ගහන්නේ නැහැ මේක නිච්ච නැහැ සුඛ නැහැ අත් නැහැ ඒ නිසා මේක අනිච්චයි දුක්ඛයි අනත්තයි කියන තත්වය යථා භූත ඥාන දර්ශනයෙන් දැක ගන්න. මේ නිච්ච වුණොත් තමා දුක. යද නිච්ඡන් තන් දුක්ඛං. ඒ දුකටපත් වුණොත් තමා යන් දුක්ඛං තද නත්තං. අනාත වෙන්නේ මේ අනාත වෙන්නට හේතුව මේ නිච්චසේ සුඛසේ අත්තසේ මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම. එහෙම නැත්නම් ඒතං මම ඒසෝ අහමස්මි ඒසෝ මේ අත්තාත්. ඒ අනුව මේ බුද්ධ දේශනාවේ හරය අර අනිච්ච අනුපස්සනා කරලා මේ සංචේතන නිරෝධ කරන්නට ප්‍රායෝගිකව කළ යුතු දේ කළ හැකි එකම දේ අනිච්ච අනුපස්සනා කරලා අර හිතේ ඇතිවන සංචේතනාව දිගේ රවුම් ගැනීම නවත්තන්න අර නිච්ච සංඥාව ප්‍රහාණය කරන්න ඕන. මේ නිච්ච සංඥාව මේ අනිච්ච අනුපස්සනා කිරීම ඒ වගේම දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව ප්‍රහාණය කරන්න ඕන. අනත් අනුපස්සනා කරලා අත්ථ සංඥාව හිතෙන් අයින් කරන්න ඕන පජහති. මේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා නිච්ච සුඛාත් අයින් කරන එක අපි මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පිළිබඳව 55 ආකාරයකට අපේ හිතට මේ සංචේතන එන්න පුළුවන්. එනිසා අපි එකක් විතරක් ගත්තොත් මේ රූප මේ රූපේ අනිච්ච බව මෙනෙහි කළා රූපේ නිච්ච බව අයින් කරනකොට මේ රූප අතීත රූප හැටියට එන්න පුළුවන් වර්තමාන රූප අනාගත රූප දුර රූප ළඟ රූප සියුම් රූප කටුක රූප අධ්‍යාත්මික රූප බාහිර රූප මේ ආකාරයට 11 ආකාරයකට පෘථග්ජන හිතකට ඔය සංචේතන රූපය ගැන එන්න පුළුවන් වේදනාව ගැනත් ඔය ආකාරයටම අතීත වේදනා සංඥා සංකාර මෙහෙම දුර ළඟ සියුම් ඝන අධ්‍යාත්මික බාහිර හැටියට 11 ආකාරයකට වේදනා ඒ වගේම සංඥා සංකාර විඥාන පහම 55 ආකාරයකට මේ සංචේතන ඇති වෙලා සම්බන්ධතාවයක් හිතක බිහි වෙනවා අර බැඳීමක් බැම්මක් සකස් වෙනවා බව සකස් වෙනවා ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන මේ හිතේ ඒ වගේ බැම්මක් අලුතෙන් සමුදය අලුතෙන් සකස් වෙන්නට එන අවස්ථාව ඒ අවස්ථාව හොයාගන්න ඕන මේ අවස්ථාව තමන් විසින්ම තමා තුලින්ම දැකගන්න ඕන මේ අවස්ථාව අවස්ථා තුනක් හැටියට තියෙනවා ඒ අවස්ථා තුන තමයි හේතු මේ අවස්ථා තුන ප්‍රිය දෙයට ඇලීම කියන තණ්හාව රාගය ආශාව අවශ්‍යතාව කියන දේ එක පැත්තක තියෙනවා ඒකට තමයි සියලුම පෘථග්ජන පුද්ගලයෝ බැඳින්නේ ඒකට තමයි සියලුම පුද්ගලයෝ පංචස්කන්ධය උපාදානය කරගන්නේ නමුත් ඒ තණ්හාව නිසා ඒ ආශාව නිසා ඒ බැඳීම නිසා ඒ ප්‍රිය දෙයට ඇලීම නිසා තමන් උගුලකට අහුවෙන බව කොටුවන බව තමන් තුල සම්බන්ධයක් සිදුවන බව තමන් සංසාරයේ අතරමං වන බව පුද්ගලයෝ දන්නේ නැහැ. ඒ නිසා ඒක වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා ඒ ප්‍රිය දෙයට ඇලීම පෘථග්ජන පුද්ගලයාගේ ගතිය. ඒ නිසා ඒ පුද්ගලයාගේ ආස්වාදය බිඳිනවා ආදීනවය දකින්නේ නැහැ දැකගන්න බෑ. ඒ දැකගන්න බැරි ඒ පුද්ගලයා තුල ඒ ආස්වාදය අර ආදීනව යටපත් කළා ආස්වාදය මතුවෙන නිසා. ඒකට කියනවා මත්වීම කියලා. ඒ නිසා ඒ පුද්ගලයා මත්වීම නිසා ආස්වාදයේ විඳ විඳ ඉන්නවා දන්නේම නැහැ සමුදේ බිහි වෙලා තමන් බැම්මකට අහු වෙනවා කොටු වෙනවා සම්බන්ධයක් ඇති වෙනවා සංසාර ගමනේ අතරමං වෙනවා. ඒ නිසා මේ ගමන දිගින් දිගටම යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රිය මනාප මිහිරි කියලා අපි උපාදානය කරගත්ත දේ හිතෙන් අල්ලගත්ත දේ අතින් හෝ වචනින් හෝ ක්‍රියාවෙන් හෝ සිතින් හෝ අල්ලගත්ත දේ මේ පැවැත්ම තුළ මේ ලෝකේ භ්‍රමණ වීම නිසා කරකිවීම නිසා කාලය වේලාව ගතවීම නිසා අපි දන්නේම නැතුව මේ දේ විපරිණාමයට පත් වෙනවා අන්‍යතාභාවයට පත් වෙනවා සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාව. ඒ හැම දෙයකම නියත ධර්මතාවය විනාශභාවයට පත් වෙනවා. අර සබ්බේ මේ පියේහි මනාපේ. එතකොට අර පුද්ගලයා තුල මෙහෙම අනිත්‍ය බව තේරුම් ගන්න බැරි මේක විපරිණාමයට පත් වෙන බව තේරුම් ගන්න බැරි මේ ආස්වාදයේ නැති වෙලා යනකොට ඒ පුද්ගලයාට දුකක් ඇති වෙනවා. මෙන්න මේක තමයි දුක. දුක එහෙමනම් ඵලයක්. ඒ දුක යම්කිසි කෙනෙකුට දැඩිව දැනගෙනකොට ඉවසන්න බැරි වෙනකොට ඒ පුද්ගලයා තුළම ද්වේෂයක්, දෙවිනිවේෂයක්, පටිගයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙනවා. ඒ ද්වේෂය, වෛරය, ක්‍රෝධය නිසා ඊට වඩා බලවත් බැම්මකට සම්බන්ධතාවයකට පෘථග්ජන පුද්ගලයා පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගය නිසා අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂය නිසා ඒ පුද්ගලයාගේ හිත මනස මෝහ වෙනවා. ඒකට කියනවා මෝහය කියලා. ඒ නිසා මේ මෝහය කියන ඵලය තියෙන තාක්කල් පෘථග්ජන පුද්ගලයා රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කරනවා. රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කිරීම කියන හේතුව නිසා මෝහය උපදිනවා. ඒ නිසා මේ රාග ද්වේෂ මෝහ කියන තුනම පෘථග්ජන පුද්ගලයාගේ චිත තුළ වර්තමාන මොහොත තුළ උපත ලබන දේවල්. බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළේ පෘථග්ජන පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ ධර්මය අහගෙන මේ මාර්ගය මේ මාර්ග ප්‍රතිපදාව චර්යාව අනුගමනය කරලා මේ තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ අරමුණුවන අරමුණට පටිච්ච නොවි ඒකෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ දේශනා කරපු ප්‍රතිපදාව ප්‍රායෝගිකව අපි කියනවා ආනපාන සති සමාධිය එමනනම් මේ චත්තාරෝ සතිපට්ඨාන කියන පිළිවෙත. දැන් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මය වචන වලින් විග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල. ඒ වගේම මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයට විරුද්ධ වූ කුසල මූල කුණු මුල් තුන උදුරා දමන ක්‍රමවේදය කුසල මූල නිර්දේශය හැටියට විග්‍රහ කරලා තියෙනවා විභංග ප්‍රකරණේ මහවග්ග පාළියේ. ඉතින් ඒක නිසා කවුරුත් තේරුම් ගන්න ඕන මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ විග්‍රහ කරලා තියෙන්නේ වචන වලින්. ඒ වගේම කුසල මූල නිද්දේශයේ විග්‍රහ කරලා තියෙන්නේ වචන පදවැල් වලින්. මේ පදවැල් වල ඔය කියන ධර්මයේ නැහැ. ඔය කියන සියලුම වැරදි සිද්ධ වෙන්නේ හිතේ. ඔය කියන වැරද්ද හිතෙන් මිදී නිදහස් වෙන්නේ හිතෙන් ඔය කියන නිවැරදි ක්‍රමය අනුගමනය කරගත්තොත් පමණයි. තමන් විසින් තමන් සඳහා මේ ක්‍රම දෙකම මේ දෙපැත්තම ධර්තාවයම අවිද්‍යා මූල විග්‍රහය අවිද්‍යා මූල නිර්දේශය හැටියට තේරුම් ගන්න ඕන පටිච්ච සම්පාද විග්‍රහය කුසල මූල නිර්දේශය එහෙම නැත්නම් මේ කුණු මුල් තුන ගලවා අස්කරන හැටි විග්‍රහ කරලා තියෙනවා. ඒ විග්‍රහය වචන පදවල් වලින් තේරුම් අරගෙන ඒවා තමා තුළින් අත්දැක ගන්න ඕන අත්විඳ ගන්න ඕන. ඒ නිසා මේක මේ වචන ටිකක් පදවල් ටිකක් විතරක් කියෙව්වට හෝ පාඩම් කරාට හෝ සජ්ජායනා කළාට හෝ පිරිත් වශයෙන් කියෙව්වට හෝ පමණක් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිතෙන් තමන්ගේ හිතට අරමුණක් ආවහම ඒ අරමුණ පිළිබඳව නිවැරදිව හොයලා බලලා මේ අරමුණු හය පිළිබඳව අපි අනුගමනය කළ යුතු නිවැරදි ප්‍රතිපදාව තේරුම් ගැනීම තමා ඔය සතර සතිපට්ඨානය පූර්ණ වෙන්නට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නට උපකාරවන මාර්ග චර්යාව. ඉතින් ඒක නිසා පින්වතුනි මේ වචන ටික දැනගන්න ඕන. හැබැයි ඒ වචන ටික දැනගත්තට විතරක් මේ නිවන් මඟ විවෘත වෙන්නේ නැහැ. ඔය වචන වලින් කියලා තියෙන හැම වචනයකින්ම යම් දෙයක් අලුතෙන් නිර්මාණය වෙනවා සකස් වෙනවා හිතේ ප්‍රජානනය වෙනවා. මේකට කියනවා පජානාති. දැන් බුදුහාමුදුරුවෝ භාවනාව පිළිබඳව දේශනා කරලා තියෙන සියලුම සූත්‍රවල මහා සතරාතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය කායගත සති සූත්‍රය ගිරිමානන්ද සූත්‍රය රාහුලෝවාද සූත්‍රය මේ ආදී වශයෙන් තව හුඟක් සූත්‍ර තියෙනවා. ඒ සියලුම සූත්‍රවල පළවෙනිම අවස්ථාව පියවර පජානාති. පජානාති කියන්නේ තමන්ගේ හිතේ ප්‍රජනනය වෙන බව අලුතෙන් නිර්මාණය වෙන බව සකස් වෙන බව තමන් විසින් තේරුම් ගන්නවා. ඒ ප්‍රජනනය වෙන බව තේරුම් ගත්තේ නැත්නම් ශික්ෂණය වෙන්න බෑ හික්මය වෙන්න බෑ. ඒ නිසා දෙවෙනි පියවර ඒ ප්‍රජනනය වෙන බව දැක්කහම ඒක ආනපාන කළාම සික්කති කියන තත්වයට පත් වෙනවා ශික්ෂණය වෙනවා. ශික්ෂණය වීම නිසා යම් ආකාරයක සංවර වීමක් සිද්ධ වෙනවා. ඒ සික්කති කියන එක දිගටම ඒ ශික්ෂණය කරමින් ආනපාන සතියේ පිහිටා කටයුතු කරනකොට විහරති විහරස්මිති කියනවා. විහාරය කියන්නේ වාසය කිරීම තැන, කෙලෙස් වෙන් කර කර හරමින් වාසය කරන තැනට කියනවා විහාරය. විහාරය විහරති කියන්නේ තමන් මේ තමන්ගේ හිතට අරමුණු වන කෙලෙස් වෙන් කර කර අස්කරනවා නම් ඒක විහරති විහරස්මිති. ඒ අනුව පුද්ගලයාට පුළුවන් බලන්නට මේ තමන්ගේ හිතේ අරමුණු වන අරමුණු යම් ආකාරයක සම්ප්‍රජනනය වෙන අරමුණක් නම්, සම්බන්ධතාවයක් අලුතෙන් උපදින දෙයක් නම්, ඒ ක්‍රියාව නොකර අත්හරිනවට කියනවා සම්පජානකාරී හෝති. මේ සම්ප්‍රජනනය වෙන දෙයක් අලුතෙන් හිතේ වර්තමාන මොහොතේ පටිච්ච වීම නිසා. පටිච්ච නුනොත් සම්ප්‍රජනනය වෙන්නේ නැහැ, පටිච්ච වුණොත් සම්ප්‍රජනනය වෙනවා. ඒ සම්ප්‍රජනනය වෙන හේතුවක් දැක්කහම ඒ ක්‍රියාව නොකර ආනපාන කළොත් අර තරහක් ආපු වෙලාවේ අපි ඒ තරහ හිතෙන් අස්කල්ලා මෙත්තානුස්සතිය ගත්ත ගමන් මේ සම්පජානකාරී වෙනවා. ඊට පස්සේ මේ තරහ තමන්ගේ හිතේ නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා තියෙන මුල් බැහැගෙන තියෙනවා. ඒ නිසායි මේ දුක. ඒ නිසා මේ තමන්ගේ හිතේ තියෙන නිච්ච සුඛාත් ඉවත් කරන්න, අනිච්ච දුක්ඛානත් මෙනෙහි කරන්න ඕන. මේක තමයි සම්පජානකාරී හොති. මේක තියෙන වචන තුනක් සම්ප්‍රජනනය වෙන ක්‍රියාවලිය. ඒ ක්‍රියා නොකර නකාරී හොති කියන තත්වයෙන් මිදී නිදහස් වෙයි. ඒ අනුව ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ආනාපාන සති සමාධියේ පිහිටලා අර පජානාති සික්කති විහරති සම්පජානකාරී හොති වෙන්නේ. ඒ එය නැවත නැවතත් තමන් අතින් මේ ප්‍රජනනය වීම නැවැත්තුවද කියලා බලන්න පච්ච වෙක්කති කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙනවා, ඇති කරගන්න පුළුවන්. මේ අනුව කායේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව වැඩිලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා සත්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා බුදුහාමුදුරුව පැහැදිලිව කියනවා ද්වින්නම් පලානං අධිගතා හෝති, අනාගාමී හෝ අරහත් මග ඵලය පූර්ණ වෙනවා කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ තමන්ගේ හිතේ අරමුණු වන අරමුණ වැරදි නම් තමා මේ සංසාරයට බැඳිලා ඔය ගමන, මේ රිය ගමන අපි පාත්වගෙන යන්නේ. මේ බැමි තුනකින් ඔය සංසාර රිය ගමනට පුද්ගලයා බැඳිනවා. බැමි තුන බාන් තුනක්, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන බාන් තුන කපන්න, නිදහස් වෙන්න කටයුතු කරන පුද්ගලයාට කියනවා නිබ්බිදා. මේ බැමි තුන කපලා නිදහස් වීම නිබ්බාන. එනිසා මාගදී භාෂාවේ මේ නිබ්බාන කියන්නේ මේ බාන් තුන කපලා නිදහස් වීම. ඒ නිදහස් වීමේ ක්‍රියාවලිය නිබ්බින්දති, නිබ්බිදා මේ ආදී වශයෙන් කියනවා. මේ නිබ්බිදා අනුපස්සනාව බහුලව කරනකොට මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා නිබ්බින්දං විරජ්‍යති, විරජ්‍යං විමුච්ඡති, විමුක්ති ඥාන දර්ශනං හෝති, කීනා ජාති බුසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති. ඒකත් එතනත් තියෙන පජානාති. මගඵල ලැබූ බව තමන්ටම තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන දර්ශන දේශනාව තමයි. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අරමුණු තමයි තමන්ව හොඳ අතට හෝ නරක අතට හෝ යොමු කරන්නේ. ඒ නිසා නරක අරමුණු ප්‍රහාණය කළා, ඉවත් කළා, පස්ස කරලා අයින් කරන්න ඕන. න සේවිතබ්බා. ඒ වගේම මිදෙන නිදහස් වෙන විමුක්තියට උපකාර වන යහපත් අරමුණු ආසේවිතාය භාවිතාය බහුලීගතාය ඒවා සේවිතබ්බා අරමුණු ඒවා යහපත් අරමුණු ඒවා මිදෙන අරමුණු ඒ නිසා මේ අරමුණු ඔය දොරවල් හයටයි අරමුණු වෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපිතා පරිමුඛං කිව්වේ මුඛ හයක් තියෙන්නේ දොරවල් හයක් ඇහැ කන නාසය දිව කය මන තමා මේ දොරවල් හය ඔය දොරවල් හය වෙන කාගේවත් පාලනේ නැහැ තම තමන්ගේ පාලනේ තියෙන්නේ ඒ නිසා මේ දොරවල් හයට අරමුණු වන අරමුණු ආශ්‍රය කළ යුතුද සතෝව අස්සතති ප්‍රහාණය කළ යුතුද සතෝව පස්සතති තමන්ගේ තීරණයක් මේක වෙන කාටවත් තීරණය කරන්න වෙලාවක් එන්නේ නැහැ වෙන කාටවත් කියන්නත් බෑ වෙන කාගෙන් අහලා මේක කරන්නත් බෑ මේක තමන්ම තේරුම් ගන්න ඕන ඒක තමයි ධර්මඥානය ඒක තමයි යථා භූත ඥාන දර්ශනය ඒක තමයි මග්ගේ මග්ග ඥාන දර්ශනය ඒක තමයි කරණීය අකරණීය ධර්ම තේරුම් ගැනීම ඒක තමයි ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා කියන වචන වලින් විග්‍රහ කළේ ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන් සීල සමාධි ප්‍රඥා ත්‍රිසික්ඛාම පූර්ණ කරගෙන කන සම්පත්තිය ලැබලා මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන මගඵල ප්‍රඥා විමුක්තියට පත්වෙන්නට ඒ අනුව අපි සියලුම දෙනා තේරුම් ගන්න ඕන මේ නිවන වැහෙන්නේ තමන් කරන වැඩවලින් නිවන විවෘත කරගන්නත් පුළුවන් තමන් කරන වැඩ කටයුතු වලින් මේ වැඩ කටයුතු අර වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචී කාය මනෝ කියන තීනි සුචරිතානි අනුව ක්‍රියාත්මක කළ යුතුයි ඒ අනුව මේ සෑම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන මේ නිවන වහගන්නේ තමන් නිවන විවෘත කරගන්න පුළුවන් වෙන්නේ තමන් හැබැයි නිවන විවෘත කරගන්න නම් මේ ධර්මය මේ ධර්ම මාර්ගය තේරුම් ගන්න ඕන ධර්ම මාර්ගය ධර්මය තේරුම් ගත්තේ නැත්නම් කුසල ධම්මං අභිවද්දති වෙන්න බෑ අකුසලං පජහති පහේනාති කියන ප්‍රහාණය කරලා ඉවත් කරලා හස් කරන්න බෑ ඉතින් ඒක නිසායි මේ ධර්ම දේශනා ඇහි යුත්තේ මේ ධර්මයේ තේරුම් ගත යුත්තේ ওই වචන කටවල් වචන පදවල් කටපාඩම් කරගත්ත තරමට කොහේවත් මේ කියන ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ වචන අවශ්‍යයි හැබැයි තමා තුලින් මේ ධර්මය දකින්නටම මේ පදවල් මේ වචන අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා හැටියට තමා විසින්ම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව සෑම පින්නතෙක්ම තේරුම් ගත යුතුයි. ඉතින් ඒ අනුව මේ ධර්ම දේශනාව මූලික අරයක් හැටියට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පටිච්චසමුප්පාද විග්‍රහයේ දෙපැත්ත අවිද්‍යා මූල විග්‍රහයත් කුසල මූල නිද්දේශ විග්‍රහයත් දෙපැත්තම කිව්වා. ඒ අනුව මේ මගපල් ලබන්නට උපකාර වන ප්‍රතිපදාව පූර්ණ කරගන්න ආකාරයත් විග්‍රහ කළා. මේක හොඳට දැනගෙන අනුගමනය කළොත් මගපල අදත් ලැබෙන්න පුළුවන් හෙටත් ලබන්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක් තුල නිසා අපි තාමත් ඉන්නේ මේ ධර්මයේ තියෙනවා මේ ධර්මයේ තියෙන තාක්කල් හැබැයි අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදා නැතිකොට මේක වැහෙනවා අවභාවිතයට යනවා ඒ නිසා මේක හොඳටම තේරුම් ගත යුතු ධර්මයක්
සාදු සාදු සාදු
පින්වතුනි පැයකමන විලාවක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදාගත් ආ වූ මේ පින්වතුන්ගේ අවසාන යුතුකම් සහ පරමාර්ථය වෙන්නේ පින් අනුමෝදන් කිරීම පින්දීම පින් පැවරීම. එනිසා මේ පින්වතුන් සියලුම දෙනා සිහිපත් කරගන්න ඕන තමන්ගේ තුන්සිත පහදාගෙන ඒ තම තමන්ගේ යුතුකමක් වගකීමක් හැටියට සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරන්නට. එනිසා මේ සංසාර ගමනේ කවදා කොතනකදී මොනියම් ආකාරයකින් හෝ තම තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ සම්බන්ධ වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට මෞතු මව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවර ඥාති මිත්‍රාදීන්ට පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නට නිවන් සුවයෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තිය උදව් වේවා උපකාර වේවා හේතු ආසනාව වේවා කියලා සාදුකාරය. ඒවගේම සියලූම දෙවි දේවතාවන් වහන්සේලාට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු දෙවියෝත් සසර දුකින් මිදී නිදහස් වෙත්වා. නිවන් සුවෙන් සුවපත් වන්නට සියලු දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා, උදව් වේවා, හේතු ආසනා වේවා කියලා සාදුකාරය. ඒවගේම සියලු භූත ભેද පිසාචාදී වූ අමනුෂ්‍ය කොට්ටාස, තිරිසං අපාගත සතර අපාගත සත්තු කොට්ටාස, අසඤ්ඤතල්වල ඉන්නා වූ අනන්ත අප්‍රමාණ සත්වයන් කෙරෙහි අනුකම්පාසිතක් ඇතුව සියලු සත්වයන්ටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් සියලු සත්වයෝ සතර දුකින් මිදී නිදහස් වෙත්වා, නිවන් සුවයෙන් සුවපත් වෙත්වා කියලා සාදුකාරයක්ද. දැන් මේ පින්වතුන් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න ගාථාවන් කියන්න. එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පට්ඨියා.